Honorable Vasanta Samarasinghe, you have 13 minutes.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දවසේ විශේෂයෙන්ම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වෙනි වගන්ති යටතේ නිකුත් කළ නව නියමයන් පිළිබඳ තමයි පාර්ලිමේන්තුවේ මේ විවාදය සිදුවෙමින් තිබෙන්නේ. සමේ විවාදය සිදුවෙමින් තිබෙන වෙලාවේ මේ විවාදයට අදාළව කරුණු බොහෝමයක් මට හිතෙන අපේ බස්නායක මන්ත්‍රීතුමත් සඳහන් කළා මේ පනතේ අරමුණ මොකක්ද කියලා. මේ නියමයන් වල අරමුණ මොකක්ද කියලා. ඒ නියමයන් වල අරමුණ කතා කරන් යනකොට උදේ විපක්ෂ නායකතුමත් කතා කරා ජනාධිපතිතුමත් ඇවිල්ලා මේ වෙලාවේ ලෝකෙ සිද්ධ වෙමින් තියෙන මේ අපි අනපේක්ෂිත ලෙස අප කවුරුත් අපේක්ෂා නොකළ තත්ත්වයක් රට තුළ වගේම ලෝකයේ තුළ මතුවෙමින් තිබෙනවා. ලෝකයේ තුළ මතුවෙන තත්ත්වය අපිට අපේ ආර්ථිකයට සිදුවෙන බලපෑම පිළිබඳව තමයි මේ සංවාදයේ සාකච්ඡාවේ වැඩිපුර මතු කරන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන් මේ මතුවලා තියෙන තත්ත්වය පිළිබඳව ලෝකයේ නායකයන්ගේ අවධානය යොමු කිරීම පිළිබඳව අපේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කරුණු අවධානය කළා. එනිසා අපි ලෝකයේ කිසිදු ස්වෛරී රාජ්‍යයක් තවත් රටක් විසින් යටපත් කරන්න ගන්න උත්සාහයක් පිළිගන්න ආණ්ඩුවක් නෙමෙයි. ඒ වගේම ලෝකයේ මිනිසුන්ට තියෙන මූලික අයිතිවාසිකම් ඒ මූලික අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු කියන ස්ථාවරින් නම් තමයි අපි රටක් හැටියට ආණ්ඩුවක් හැටියට කටයුතු කරමින් තිබෙන්නේ. එනිසා මේ සිදුවලා තියෙන යුදමය තත්ත්වය කලාපීය ලෙසත් ඒ වගේම විශේෂයෙන් මැදපෙරදිග කලාපයට විශේෂ බලපෑමක් ඇති කරලා තියෙනවා. ඒ මැදපෙරදිග කලාපයට ඇති කරන ලද විශේෂ බලපෑම විසින් විශේෂයෙන් ඉරානයට සිදුවන ලද පහර දීම ඒ වගේම මැදපෙරදිග කලාපයේ අනෙකුත් රටවල් වලට සිදුවලා තියෙන පහර දීම මේ සියල්ල විසින් අද මැදපෙරදිග කලාපයේ රැකියාවේ නියුතු අපේ ලක්ෂ 10කට ආසන්න වැඩි ප්‍රමාණයක් වෙන ඒ රැකියා කරන සේවක සේවිකාවනුත් ඒ වගේම ඒ හරහා රටක් හැටියට ආර්ථිකයක් හැටියට අපි මුදල් දියත් තත්ත්වයක් අපිට විශේෂයි. ඒ වගේම අපි හිතනවා මේ යුද්ධය අපි කවුරුත් අපේක්ෂා කරන එකක් නෙමෙයි. තමන්ගේ අධිකාරියන් එහෙම නැත්නම් තමන්ගේ බලය පෙන්වන්න එහෙම නැත්නම් ලෝකේ ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රාග්ධනයේ වෙදුවෙන් වෙළඳපළවල් ඇති කරන වගේ තමයි මේ යුද්ධයක් අද ඒ බලගතු රාජ්‍යයන් විසින් නිර්මාණය කරමින් තිබෙන්නේ. එක මොහොතක එක යුද්ධයක් තවත් තැනක ඒ රටේ ජනතාවට පීඩාවක් බවට පත් වෙනවා. මේට කලින් මේ සිද්ධිය මතුවේ පලස්තීන ඊශ්‍රායල ඒ පලස්තීන සහ ඊශ්‍රායල තුර ඇතිවෙච්ච තත්ත්වයත් ඒ වගේම ඒක තවදුරටත් ඉදිරියට යමින් දැන් මැදපෙරදිග කලාපය පුරා විහිදෙමින් තිබෙන තත්ත්වයක් තිබෙනවා. එනිසා අපි රටයක් හැටියට අපේ නිස්ථාවරය තමයි වහාම ලෝක නායකින් මේට මැදිහත්වලා මේ යුද්ධය වහාම නැවැත්විය යුතුයි. ඒ මිනිසුන්ගේ ජීවත් වීමේ අයිති ආරක්ෂා විය යුතුයි. එනිසා කොතන කෙනෙක් මිය ගියත් ඒ මිනිස් ජීවිතවල වටිනාකමක් තිබෙනවා. එනිසා වටිනාකමක් නැති ජීවිතවල සමියන්න ඒ අය මේ ලෝක බලවතුන්ගේම නැත්තම් මේ මෙවැනි යුද තත්ත්වයන් විසින් ඔවුන්ට ඇති කරලා තියෙන අසාධාරණ එහෙම නැත්තම් ඒ තත්ත්වය විසින් ඔවුන් මුහුණ දීලා තියෙන මේ පීඩාව වහාම අවසන් කර ගැනීම සඳහා ලෝකේ අවධානය යොමු යුතු කියන අදහස තමයි අපි ඉන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව මොකද්ද කියන්න ඕනේ කියන එක විපක්ෂය කියලා දෙන්න ඕනේ නැහැ. ඒ නිසා ආණ්ඩුව කියන්න ඕනේ කතාව ආණ්ඩුව කියනවා. නේ ඒ නිසා ආණ්ඩුවට කියන්න ඕනේ කතාව විපක්ෂෙන් කියලා දෙනකන් ඉන්නේ නැහැ මේ ආණ්ඩුව. ඒ නිසා මේ ආණ්ඩුව මොකද්ද කරන්න කියලා කියන කතාව කියන යද්දී මේ මුදල් සංශෝධන පනත් එක්කම මේ කතාබහ එනකොට විපක්ෂ නායකතුමා විශේෂයෙන් ගෑස් ගැන ගල් අඟුරු ගැන තෙල් ගැන කිව්වා. ඒ අතරම කියන් ගියා මේ දුප්පත්කමත් වැඩි වෙලා තියෙනවා කියලා. මං ඊට පස්සේ බැලුවා මේ විපක්ෂ නායකතුමා දුප්පත්කම වැඩි වෙලා තියෙනවා කියන කතාව කියන්න හේතු කරගත්ත කරුණ මොකද්ද කියලා. එතුමා මේ කතාව කියලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි සාමාන්‍ය ඔෆිෂියල් පවර්ටි ලයින් එක. ඒ කියන්නේ අපි රටක් හැටියට ජනහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේක වාර්ෂිකව හදලා කියනවා. වාර්ෂිකව හදලා කියනවා. මතක ඇති අර කාලයක් බන්දුල ගුණවර්ධන හිටපු ඇමතිවරයා කිව්වා 2500කින් ජීවත් වෙන්න පුළුවන් කියලා. අද විපක්ෂ නායකතුමත් ඒකම තමයි මේ කිව්වේ. හැබැයි එතුමාට මතක නැහැ එතුමගේ කාලේ ගාන කීයද කියලා. එතුමා ඇමතිවරයෙක් කියලා හිටපු 2015 ඉඳන් 2019 වෙනකන් මේ ඔෆිෂියල් පවර්ටි ලයින් එක මේ දරිද්‍රතාවයේ නිල රේඛාව මොකද්ද කියන එක සම්බන්ධයෙන් එතුමා මේ කරුණු කිව්වේ නැහැ. මේකට බලපාන හේතුවක් තියෙනවා. උද්දමනය අවදමනය මේකත් එක බලපානවා. ඒ නිසා මේ ඔෆිෂියල් පවර්ටි ලයින් එක තමයි. ඒ කියන්නේ මේ රට නිලලෙස පිළිගත් දුප්පත්කමේ දරිද්‍රතාවේ රේඛාව පිළිබඳව තමයි කිව්වේ 16730යි 2026 ජනවාරි මාසෙ වෙනකොට. එනිසා මේක තමයි 11 පුද්ගලයෙකුට මේ මේට වඩා ආදායම අඩු නම් ඔහුගේ ආදායම 16730ට වඩා අඩු නම් ඔහු දුප්පතෙක් ලෙස සලකන්නේ. ඔහු දුප්පතෙක් ලෙස සලකන්නේ. හැබැයි විපක්ෂ නායකතුමා කියන්න හදපු කතාවේ සත්‍යයක් නැති කතාවක් තියෙනවා. ඒ කියන්නේ මොකද? මේ ඔෆිෂියල් පවර්ටි ලයින් එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2012-13 දීපුනේ රුපියල් 5223යි. 2016 දීපුනේ 6117යි. 2019 දීපුනේ 6966යි. ආර්ථික අර්බුදයත් එක්ක විශේෂයෙන් රුපියල යගේ වේගයෙන් කඩා වැටීම නිසා 2022 දෙසැම්බර් වෙනකොට මේක 13777යි. මේක 2024 17014යි. ඒ කියන්නේ රුපියල් 17014ක් ලැබුණ නැත්නම් 2024 වෙනකොට එයා එතනින් පල්ලෙහා නම් දුප්පත් ක්‍රමේ රේඛාවෙන් පහළ ඉන්නේ. දුප්පතෙක් ලෙස සලකන. හැබැයි 2026 ජනවාරි මොකද කියන්නේ? 17014 දිවිච් එක 16730 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ගාණ අඩු වුණා කියලා කියන එකෙන් කියන්නේ මොකද්ද? රටේ උද්ධමනයේ පාලනය වෙලා තියෙනවා. බඩු මිල අඩු වෙලා තියෙනවා. මිල ඉහළයන් පාලනය වෙලා තියෙන නිසා මිනිස්සුෙකුට 17014 ඉඳන් 16730 දක්වා අඩු වීම. එතුමා කියවුවේ නැහැ. ඒ නිසා මේ ඔෆිෂියල් පවර් මේ දරිද්‍රතාවයේ නිල රේඛාව පිළිබඳව තමයි මෙතුමා කිව්වේ. ඒක කියනකොට ගම්පහ ගාන 10 එයා කරුණු දෙකක් කිව්වා. 16000යි 18000යි වගේ ගණන් දෙකක් කිව්වා. මේක දිස්ත්‍රික් මට්ටමින් හදනවා. වැඩිම තියෙන්නේ කොළඹ රුපියල් 18044යි. ඊළඟට ගම්පහ 17951යි. මේක පොදු එක තමයි 16730. ඒ නිසා මේක දුප්පතුන් වැඩිවීම ගැන නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි කියන්නේ. විපක්ෂ නායකතුමා මේක කියන්න උත්සාහ කළා මේ දුප්පතුන් වැඩිවීම කියලා. නෑ. මේකෙන් ගත්තොත් විපක්ෂ නායකතුමා ආපහු ගණන් හදලා බැලුවොත් මේ රේඛාව අනුවත් දුප්පත්කමේ යම් අඩුවීමක් තියෙන. දුප්පත්කමේ අඩුවීමක් තියෙන. එනිසා මේ දරිද්‍රතාවයේ නිල රේඛාවෙනුත් කියන්නේ දුප්පත්කමේ අඩුවීමක් පිළිබඳව. එනිසා මේ තත්ත්වයත් එක්කම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ මේ තෙල් සහ ගෑස් පිළිබඳව සාකච්ඡාව ආවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ කතාවේදී ගෑස් සැපයුම පිළිබඳව අඛණ්ඩව රජයක් හැටියට අවධානයෙන් හිටියා. අඛණ්ඩ ගෑස් සැපයුමක් පිළිබඳව අපි කරුණු කිව්වා. අඛණ්ඩව ගෑස් ලබා දීමේ අපිට තියෙන හැකියාව අපි කිව්වා. මේ අවුරුද්දට විතරක් ගෑස් මෙට්‍රික් ටන් 380,000ක් අපි ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒ අනුව ජනවාරි මාසේ අපිට ගෑස් 24,000ක් ගෙනාවා. පෙබරවාරි මාසේ ගෑස් මෙට්‍රික් ටන් 28,000ක් ගෙනාවා. දැන් මාර්තු මාසේ ගෑස් මෙට්‍රික් ටන් 38,000ක් ගේන්න ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒ ගෑස් මෙට්‍රික් ටන් 38,000 මාර්තු මාසේ පළවෙනිදා ඉඳන් නැවක් ආවා. ඊට පස්සේ ආපහු තුන්වෙනිදා නැවක් එනවා. අද එනවා 31 වෙනිදා දක්වා නැව් 10ක් එනවා. 31 වෙනිදා දක්වා නැව් 10ක් එනවා. ඒ නැව් 10 කියලා කියන්නේ මෙට්‍රික් ටන් 38,000ක් අරන් එනවා අපිට. අපේ අවශ්‍යතාවය මෙට්‍රික් ටන් 32,000යි මේ මාසේ මාර්තු මාසේ. එසම මේ ගෑස් මෙට්‍රික් ටන් 32 අද දවසෙත් ගෑස් බෙදා හැරීම කරනවා. එසම ගෑස් පෝලිම් ගැන කියනකොට තෙල් පෝලිම් ගැන කියනකොට අපි ජනතාවට කියන්න ඕනේ මේ ගැන අනවශ්‍ය කලබලයක් හදා ගන්න ඕනේ නැහැ. අවශ්‍ය තරම් ප්‍රමාණවත් ගෑස් සහ තෙල් අපි සම්පාදනය කරන්න අවශ්‍ය එකඟතාවයනට ඇවිල්ලා තියෙනවා. එසම ඒ අනුව ගත්තොත් එහෙම අද දවසේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර් 82901ක් බෙදා හැරීමට සැලසුම් කරලා තියෙනවා. කිලෝග්‍රෑම් 5 ගෑස් මෙට්‍රික් ගෑස් සිලින්ඩර් 20,500ක් බෙදා හැරීමට සැලසුම් කරලා තියෙනවා. කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩර් 21,189ක් බෙදා හැරීමට සැලසුම් කරලා තියෙනවා. නිසා මේ විදිහට අඛණ්ඩ ඩිස්ට්‍රිබියුෂන් එකක් යනවා. අපේ තිබිච්ච දෛනික ගෑස් බෙදා හැරීම මෙට්‍රික් ටන් 1200 ඉඳන් 1800 දක්වා වැඩි කරලා තියෙනවා. හේතුව තමයි ලිට්‍රෝ ගෑස් සමාගම තමන්ගේ පාරිභෝගිකයාට මෙට්‍රික් ටන් ගෑස් සිලින්ඩර් 4000ක් විකුණලා තියෙනවා. ඒ ගෑස් සිලින්ඩර් 4000 වෙළඳපළේ පරිහරණය කරන්න අවශ්‍ය කරන ගෑස් ලබා නොදීම. එනිසා මේ සමාගමට අපි පහුගිය දවස්වල ඉතාම පැහැදිලිව කිව්වා ඔබ මේ ක්‍රියාවලිය ඇතුලේ අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබා දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගෑස් ගේන්න ඕනේ. යනේන ගමන් හම්බෙන නැව් වලින් ගෑස් අරන් බෑ. මොකද දැන් ඒගොල්ලෝ එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට අපිට දැනුම් දීලා තියෙනවා පහුගිය 28 වෙනිදා. ඒගොල්ලෝ ගෙනලා තියෙනවා ගෑස් මෙට්‍රික් ටන් 3420ක්. ඒ ගෑස් මෙට්‍රික් ටන් 3420 ඔයගොල්ලෝ නිදහස් කරගෙන තියෙන්නේ. තව 255ක් නිදහස් කරගන්න තියෙනවා. 3675 ගාන සමාන කතානායකතුමනි 3675න් 3420ක් නිදහස් කරලා තියෙනවා. 245ක් තවත් නිදහස් කරගන්න තියෙනවා. මොකද ඒගොල්ලෝ ටැංකිය වලටම තමයි කොළඹින් ගෑස් බාගන්නේ. ටැංකිවලට මයි බාගන්න මේ 3600 කොළඹ ගෙනාපුවාම ටැංකිවලට බාන්න තියෙන්නේ. ඉතින් මේක තමයි බෙදාහරින්. මේ වෙනකොට 2026 3:10 තවත් 3675ක නමක් එනවා. 2026 3:20 තවත් 3675ක නමක් එනවා. ඉතින් මේ මාසෙට 11025ක ගෑස් ගෙනේනවා කියන ඒ අදහස සහ සැලැස්ම අපිට ඉදිරිපත් කළා තියෙනවා. එසා කහපාට ගෑස් එකේවත් නිල්පාට ගෑස් එකේවත් අපි හිතනවා මෙතනින් ඉස්සරහට හිගයක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඔවුන්ගේ ගෑස් සැපයුම මෙට්‍රික් ටන් 10000යි මාසකට. ඒ මාසෙට අදාළ 10000 ලබා දීමට අවශ්‍ය සැලසුම් ඉදිරිපත් කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට මේ සමාගම් ඉදිරි මාස කීපය සඳහා ගෑස් මිලදී ගැනීම සඳහා මේ ජියෝ ගෑස් ඒ කියන්නේ ලිට්‍රෝ ගෑස් සමාගමට ගෑස් සප්ලයි කරන ගෑස් ටෙන්ඩරේ දිනාගත් මේ ජියෝ ගෑස් සමාගමෙන් මෙට්‍රික් ටන් 10000 හම්බන්තොට ලබා ගැනීම සඳහා අවසරයක් අරගෙන තිබෙනවා. ඒ යවුන් ලබා දීම සඳහා එකකතාවේ අරගෙන තියෙන නිසා ගෑස් පිළිබඳව කතා බහේදී අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනේ මේ ගෑස් කතාවක් මේ වගේම එකක්. මොකද ගෑස් ඒ සමාගම සැපයුම සම්පාදනයේ සම්පාදනය කරපු නැති නිසා තමයි මිනිස්සුන්ට ප්‍රමාණවත් ගෑස් වෙළඳපොලේ නැති වුණේ.
Honorable Vasan Samarasinghe, you have 2 more minutes.
විශ්වති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නිසා ඒ වෙළඳපළ තත්ත්වයන් පාලනය කර ගැනීම සහ ගනුදෙනු කරුවාට බාණ්ඩ සැපීමේ මේ පාරිභෝගික ආරක්ෂා කරන සමාගමේ වගකීම. හැබැයි ඒක නොවන නිසා තමයි අපි මේ වෙනකොට ලිට්‍රෝ ගෑස් සමාගම 182ක් ගෑස් වෙළඳපොලේ ගෑස් සිලින්ඩර් සම්පාදනය කරනවා. ඒ නිසා ඒ 182 වෙනුවෙන් අපි දවසට වෙළඳපළට නිදහස් කරන ගෑස් ප්‍රමාණයට වඩා ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් ගෑස් නිදහස් කිරීම වැඩි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. තවදුරටත් වෙළඳපළ තුළ හිගයක් ඇති වෙනවා නම් නැත්තම් පාරිභෝගිකයා පීඩාවටපත් වෙනවා නම් පීඩාවටපත් වෙන පාරිභෝගිකයාට සහනයක් වීම සඳහා නව ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් අපි සම්පාදනය කරනවා. ගෑස් සිලින්ඩර් ලක්ෂයක් ලබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. අපි පෙබරවාරි මාසෙත් ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් අපිට ගෙලා තියෙනවා. දැන් මේ වෙනකොට තාක්ෂණික ඇගයීම් කරමින් තිබෙනවා. ඒ සියල්ල පරීක්ෂාවට ලක් කරලා 12 වෙනිදා සිට වෙළඳපළට ගෑස් සිලින්ඩර් නිදහස් කිරීම අපි ආරම්භ කරනවා. එනිසා කහපාට සිලින්ඩරේ නිල්පාටකට මාරු කරන්න පුළුවන්ද කියලා සමහරු අහනවා. එනිසා අපි කියන්න තියෙන්නේ කහපාට සිලින්ඩරේ නිල්පාටකට මාරු කරන තීරණය අපිට ගන්න වෙන්නේ තවදුරටත්. කහපාට ගෑස් සිලින්ඩර් ලබාගත් පාරිභෝගිකයන්ට අදාළ සමාගම ගෑස් ලබා දීම කරන්නේ නැත්නම් අන්න ඒ වෙලාවට තවදුරටත් ඒ පාරිභෝගිකයා අකණ්ඩව පීඩාවටපත් කරනවා නම් අන්න ඒ වෙලාවට අපිට තීරණයක් ගන්න වෙයි. මේ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය වෙළඳපළ සමීක්ෂණ කරමින් තිබෙනවා. එයාට දැනුම් දීලා තියෙනවා, ගෙනල්ලා සාකච්ඡා කරලා තියෙනවා. ගෑස් අකණ්ඩව ලබා දීම පිළිබඳව පොරොන්දු වෙලා තියෙනවා. මේ වෙනකොට ඒ සැපයුම වුන් කරමින් තිබෙනවා. එනිසා තෙල් පිළිබඳවත් ගෑස් පිළිබඳවත් මේ ඇති වෙලා තියෙන ලෝක තත්ත්වය හමුවේ අපිට ඉදිරි කාලය තුළ ගැටලුවක් නැතුව යන්න පුළුවන් වටපිටාව තියෙනවා. මොකද අපි තෙල් සැපයුම පිළිබඳවත් අපි එකඟතාවයට ඇවිල්ලා ගිවිසුම් ගත වෙලා තියෙනවා. එනවා අපිට ඉන්දියාව සහ සිංගප්පූරුවෙන් තමයි තෙල් ලබා දීම අපිට සිදු කරන්නේ. පෞගේ කාලේ අපි නැව් ගිය ඔක්තෝබර් මාසේ ඉඳන් ආපු නැව් වලින් නැව් 17ක්ම ඉන්දියාවෙන් අපිට ආවේ. පහක් විතර තමයි අපිට සිංගප්පූරුවෙන් ඇවිල්ලා තියෙන්නේ. එනිසා මේ තෙල් සැපයුම පිළිබඳව ගැටලුවකුත් නැහැ. ගෑස් සැපයුම සම්බන්ධයෙන් අපිට ගැටලුවකුත් නැහැ. මොකද මේ සමාගම අවසන් කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔවුන් දකුණු අප්‍රිකාව ප්‍රදේශයෙන් තමයි අපිට වැඩිපුර මේ ගෑස් අරන් එන්නේ. එනිසා ගෑස් ලබා දීමේදීත් කිසිම ගැටලුවක් නැතුව මේ අවුරුද්දම වුන්ට ගෑස් ලබා දීම සඳහා එකඟතාවය වුන් අපිට ලිඛිතව පළ කරලා තිබෙනවා. ඉතින් මේ කරුණ කිව්වේ නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මේ තත්ත්වය හමුවේ මේ යුදමය තත්ත්වය හමුවේ අපේ රටේ වෙළඳපළ තුළ ගෑස්වල හෝ තෙල්වල හිගයක් ඇති වෙයි යම් බියක් හදන් ජනතාව ඒ සඳහා රැස් කිරීම කරනවා නම් මේ තත්ත්වය පාලනය කරන්න බෑ. ඒ නිසා විශේෂයෙන් ලෝක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒත් ඇති වෙච්ච ලෝක තත්ත්වයට අපි කාටත් මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා උදේ කිව්වා අපේ තෙල් කොච්චර ගබඩා කරන්න අපිට ගබඩා පහසුකම් තියෙනවා. ගෑස් ගබඩා තියෙන දවස් 5කට. තෙල් තියෙනවා අපිට මාසෙකට ටිකක් අඩු ප්‍රමාණයකට. ඒ නිසා මේ තත්ත්වයන් ගත්තහම අපි හිතනවා මේ තියෙන තත්ත්වයන් අපි එතනින් එහාට ගෙනියනවා මිස අපිට වෙන විකල්ප නැහැ. එක පැත්තකින් ඒ වෙනුවෙන් රජයේ ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගණනාවක් කරන් තිබෙනවා. ගෑස් ටැංකි සංකීර්ණයක් ඉදි කරන්නත්, තෙල් ටැංකි සංකීර්ණය නවීකරණය කරලා අපිට ප්‍රමාණවත් පහසුකම් අත්පත් කරගන්නත් අවශ්‍ය කටයුතු කරනවා. ඒ නිසා අද දවසේ මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙච්ච සාකච්ඡා ඇතුළේ උත්සාහ කරන්න හැදුවා. රටේ ජනතාවට කියන්න ඔබ බිය විය යුතු නැහැ. බිය වෙලා මිලදී ගැනීම වලට යන්න ඕම නැහැ. ප්‍රමාණවත් තෙලුත් ප්‍රමාණවත් ගෑසුත් වෙළඳපළෙන් සම්පාදනය වෙනවා. යම් අපහසුතාවයක් පත් වුණා නම් මේ තත්ත්වයන් නිසා ඒකත් දැන් සමනය වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් විපක්ෂ නායකතුමා කියන්නේ උත්සාහ කරපු මේ දුප්පත්කම් පිළිබඳ කාරණේ කියලා අවසන් කරනවා. මොකද මේ උද්දමනයේ විසින් තමයි මේ සමහර කරුණු පිළිබඳ සංඛ්‍යා දත්ත එහාට මෙහාට යන්නේ. ඒ නිසා අපේ රටේ කොළඹ පාරිභෝගික මිලදර්ශකයේ 2016 ඉඳන් ඒකක 136 තිබුණේ. ඒක 2019 155යි. 2022 ඒකක 264යි. 2023 208යි. 2024 ඒකක 306යි. ඒක උද්දමනයක් තව ටිකක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම දුප්පත්කමේ රේඛාවත් ටිකක් අඩු කරලා තියෙනවා. ඉතින් මේ අනුව ගත්තාම ආර්ථිකය කලමනාකරණය කිරීමේදී අර ඉතිහාසයේ තිබිච්ච සමහර කතා ගොඩක් කියන්න වෙලා නැතුවත් මම කියන්න ඕනේ. අපේ රට වැටිලා තිබිච්ච තැනින් යම් ආර්ථික ස්ථාවරත්වයකට ගෙනල්ලා ඒ දේශපාලන ස්ථාවරයත් සමග ආර්ථික ස්ථාවරත්වයට ගෙනල්ලා අපේ රටේ ආයෝජකයන්ට වඩා හොඳ වටපිටාවක් හදන්න, මේ රටේ කෘෂිකර්මාන්තර අවශ්‍ය වටපිටාව හදන්න, මේ රටේ ජනතාවට වඩා හොඳින් ජීවත් වෙන පුළුවන් වටපිටාවක් හදන්න කටයුතු කරමින් තියෙන අපේ ආණ්ඩුව කියන කරුණ කියමින් ඒ සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. මෙවැනි තත්ත්වයන් තුලත් ජනතාව අපහසුතාවයටපත් නොවි අපහසුතාවයටපත් නොකර ජනතාවගේ පහසුකම් ලබා දීමට අවශ්‍ය කරන තීන්දුව තීරණ කටයුතු කරනවා කියන කාරණේකින් මම නවතිනවා. බොහොම ස්තුතියි කරුණාකර නැගිටින්න.